ගරු ජෝන් සෙන්විරත්න මන්ත්‍රීතුමා ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනේ මන්ත්‍රීමනි, ස්තුතිවන්ත වෙනවා. රටක් ආර්ථික වශයෙන් කඩා වැටෙන පසු තම රටේ යළි ගොඩනගන්නට උදව් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පමණයි. ඒ සම්බන්ධ උදව් කරන්නට වෙනත් ආයතනයක් නැති තරම්. රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වෙත ගියා නම් රට බංකොලොත් භාවයෙන් ගලවා ගැනීමට හැකියාව තිබුණයි කියන එක අද මුළු රටම පිළිගන්න දෙයක්. මේවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමරය ඇතිර කරගත් එකඟතාවය අනුව ක්‍රියා කළොත් දූෂණ නාස්ති අවම වී රට නැවතත් සංවර්ධන මාවතට පිවිසෙනු ඇත. එම මාවතේ යාම ආණ්ඩු කරවන්නන්ගේ හා රටේ පොදුමහා ජනතාවගේද වගකීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් මේ එකඟතාවය නිසා ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපන් සහයෝගිත අරමුදල ජයික ආයතනයේ මෙනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් අපට දිගු කාලීන ණය ලබා ගැනීමට හැකිවනු ඇත. අද රටේ පවතින්නේ ඍණ ආර්ථිකයකි. 2022 ඍණ 7.8%, 2023 ඍණ අගයක්ම ගන්නා බව ආර්ථික විශේෂඥයන් විසින් පුරෝගතනය කරනු ලබයි. ඔවුන් පවසන පරිදි 2023 එම අගය ඍණ 3ක් පමණ වේ. ඒ 2024 එමගේ 1.5%, 2025 2.6%, 2026 අංක 3% රටේ ආර්ථික වර්ධනය වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරයි. එම පුරෝගතනයේ යථාර්ථයක් කරග ඒ පුරෝගතන යථාර්ථයක් කරගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කොන්දේසි නියමාකාරව ක්‍රියාත්මක කළොත් පමණයි. එවිට එයින් යහපතක් වන්නේ අපට පොදුවේ රට බව සිළු දෙනා පිළිගත යුතු ඇත. මෙයින් එක කොන්දේසියක් නම් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමයි. පසුගිය කාලයේ රාජ්‍ය ආදායම අඩු කර ගැනීමද රට බංකොලොත් වීමට ප්‍රධාන හේතුවක් විය. ශ්‍රී ලංකාව දැනට ඉහළ ආදායමක් උපයා ගන්නේ වක්‍ර බදු වලින්. වක්‍ර බදු වලින් දැඩුව පීඩා විඳින්නේ සාමාන්‍ය ජනතාවයි. එම ජනතාවගේ බදු බර සැහැල්ලු කර ඇති හැකියාවෙන් වැඩි බද්දක් අය කර ගැනීමට යෝජනා කිරීම ප්‍රගතිශීලී නිර්දේශයක් නොවේද? අද අපි ඇත්ත වශයෙන් පුදුම වෙනවා, සමහර බදු ගෙවීමට හැකියාවත් බදු ගෙවීම වැළකීලා ඉන්නට අද පාරේ වැහැලා මේ පෙළ පාර යනවා. මේ රටක මං හිතන්නේ දැකීමට සුදුසු දෙයක් නෙවෙයි. මොකද රටක හැම කෙනෙක්ම ආදායම් බදු ගෙවිය හැකි හැම කෙනෙක්ම ආදායම් බදු ගෙවිය යුතුයි කියන ප්‍රතිපත්තියට අපි පැමිණිය යුතුයි. 2023 වසර අවසන් වන විට රටේ උද්දමනයේ 12-18 අතර මට්ටමකට ගෙන ඒමටද සමාජ සංරක්ෂණ දැලක් හෙවත් නැතිබැරි මිනිසුන්ට නියම සහනාධාර සැපයන ක්‍රමයක් හඳුන්වා දීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමේ යෝජනාවලින් නියම ප්‍රතිලාභයක් ලැබෙන්නේ මෙරට ජනතාවටයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය IMF එකඟතා නිසා ගිය කලක සිට ආර්ථිකයේ ඇතිවන සාධනීය වෙනස්කම් ජනතාවට හා රටට දැනෙමින් පවතින. මේ වසරේ මේ දක්වා ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 500,000කට ආසන්නයි. 70%ක එහාගේ උද්දමනයේ වේගය මේ වන විට 49% දක්වා අඩු වී ඇත. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මේ සියලු වෙනස්කම් ඇති වී ආරම්භ වූ බව කිව යුතු ඇත. ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රතිපදල් ලෙස අප රට බංකොලොත් දැවී මිදි රුපියල ශක්තිමත් වීමක් සිදුවී ඇත. අද රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යාගත කිරීම පිළිබඳව විරුද්ධ වන බොහෝ දෙනා කතා කරනවා. නමුත් විදුලි මණ්ඩලයේ ඛනිජ තෙල් සංස්ථාව හා එයා ලංකා වෙන ආයතන අද රටේ මුළුමහත් ජනතාවටම බරක් වී තිබෙනවා. මෙම ආයතන බොහෝ විට දූෂණ වලින් පිරීලා. මේ නිසා මෙම ආයතන අනිවාර්යෙන් ප්‍රතිව්‍යාගත කර යුතුයි කියන මතය අද රටේ ජනතාව අතර ප්‍රතිදිලා තියෙනවා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමත් රාජ්‍ය ආයතන 20 ගණනක් නැත්නම් 20කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට ලබා දුන්නා. එතුමාය හැඳුන්වුවේ ජනතාකරණය කියයි. එතුමාගේ රජය විසින් එවැනි අලාභ ලබන ආයතන පවත්වාගෙන යෑම ගැන කල්පනා කළේ සම්පත් අපතේ යෑමක් ලෙසයි. එම නිසා අද සමග ජනවල වේගය මේ සම්බන්ධව ගන්න මතය ගැන අපි පුදුම වෙනවා. මොකද එදා තමුන්ගේ පියා විසින් ගත්ත ප්‍රතිපත්තියට පටහැනිව අද සජිත් ප්‍රේමදාස මහත්මයා ක්‍රියා කරනවා කියන එකයි අපිට පේන්නේ. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමත් රාජ්‍ය ආයතන අද රටේ උගත් පිරිස් රාජ්‍ය ආයතන පාඩුවට පවත්වන ගැන ඒවයින් ඇති වුණ අධික පාඩුව ජනතාවට විසඳීමට සිදු වී තිබෙන බවත් ඒ ගැන කලකිරීමෙන් විචනය කරනවා. එමෙන් මේ ආයතන පෞද්ගලික කිරීම ගැන සහයෝගයෙන් හා ප්‍රසාදයෙන් කතා කරනවා. ආර්ථික අර්බුදයෙන් රට බංකොලොත් වීමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් වූයේ විදේශ විනිමය හිදිය හා රජයේ ආදායම් පහළ මට්ටමට පැවතීමයි. නමුත් IMF ගිවිසුමක් සමග සියල්ල වෙනස් වීමට පටන්ගෙන තියෙන වරායට පැමිණි තෙල් නැව් වලට හා ගෑස් නැව් වලට නිසි වේලාවට මුදල් ගෙවා ගැනීමට බැරි කප් තරමට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය ප්‍රමාණය අවම වී තිබුණා. අද ශ්‍රී ලංකා මහ බැංකුව තම සංචිත ප්‍රමාණය වැඩි කරගෙන තිබෙනවා. දෙදා 22 වර්ෂයේ ජනවාරි මාතුකාත්වයේ රජයේ බදු ආදායම රුපියල් බිලියන 145යි. ඒත් මේ වසරේ 2023 වසරේ එම කාලය තුළ බදු ආදායම රුපියල් බිලියන 316 දක්වා 216කින් වැඩි වී තිබෙනවා. මෙම කරුණු සලකා බලා IMF ආයතනය විසින් විසුම අත්සන් කළ ගෙවී ගිය දින 40 තුළ අප රටට ආර්ථික වශයෙන් ඇති වී ඇති උත්තේජනය අනුව මෙම ගිවිසුම ඉදිරියට ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපේ සහයෝගය දිය යුතු බව ප්‍රකාශ කරමින් මගේ වචනේ පිය බවසන.
බොහොම ස්තුතියි ගරු තිස්සන අත්තනායක Professor G.L. Pieris, you have 7 minutes.
Okay, thank you. Thank you, Madam Chair. Garu Mula Sunaruda Mantritumiyani, may IMF Givisuma Sambandhen Ratindra Pattukalla Kiribatkanna Puluwang Vanne, api meke pratipalayak vashen naya ugulen godawenawanam pamanai. Habai, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව ප්‍රකාශ කරනවා 20-27 අවුරුද්දේ අපිට ආයි සිදුවෙනවායි කියලා US ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ඉල්ලා සිටිනට සොවරන් බොන්ඩ්ස් 20-27 අපිට ආයි ඉල්ලා සිටින්න වෙනවා US ඩොලර් බිලියන 1.5ක්. ඒතොර ණය උගුලෙන් ගැලවීමක් කිසිසේත් සිදුවන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේකේ වෙන්නේ? රතින්ද්‍ර පත්තු කරන්න මොකද්ද තියෙන හේතුව? විශාල වේදනාවකට පීඩනයකට අපේ ජනතාව පත් වෙනවා. දේශීය බැංකු පද්ධතිය සම්පූර්ණයෙන් කඩාවැටීමේ අවධානමක් තිබෙනවා. දැන් ඊයේ මේ ගරු සභාව අමතමින් ගරු ජනාධිපතිතුමා කිව්වා කමන්නේ බැංකු කඩාවැටෙනවා නම් ඒකට කරන්න දෙයක් නැහැ. එතුමා කිව්වා කොටස් වෙළඳ පොළ වසා දමනවා කිව්වා. දැන් ඒ අවාසනාවකමෙන් ඒ ප්‍රකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් ලස්සනට නැගගෙන කොටස් වෙළඳ පොළ අද කඩා වැටුණා. ඉතින් රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කියනවා නම් කොටස් වෙළඳ පොළ තිබුණත් එකයි නැතත් එකයි මට ඒක ප්‍රශ්නයක් නැහැ. කොටස් වෙළඳ පොළ මම සතුටින් වසා දමනවා කියලා. එහෙනම් අනිවාර්යෙන් ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය තමයි කොටස් වෙළඳ පොළ කඩාවැටීම. දැන් ඒක අද සිදු වුණා. ඒ ප්‍රකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒතොර කාටද සහතිකයක් දෙන්න පුළුවන් වන්නේ මේකෙන් අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැහැ කියලා සේවක අර්ථසාධක අරමුදලට, සේවක භාරකාර අරමුදලට. ඒවයි තියන්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල්. දැන් මේ සියල්ලක්ම සිදුවන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රජා ඉදිරිපත් වන නිසා. දිගින් දිගටම මහ බැංකුවේ නන්දලාල් වීරසිංහ මැතිතුමා අධිපතිතුමා ඒවගේම රාජ්‍ය ඇමතිවරු දෙගින් දිගටම කිව්වා මේ දේශීය ණය කොහෙත්ම ප්‍රතිවිරෝධගත කරන්නේ නැහැ කියලා. හැබැයි දැන් ඇත්ත තත්වය තමයි ඒවා ප්‍රතිවිරෝධගත කිරීම පමණක් නෙමෙයි, එතනින් තමයි මේක ආරම්භ වන්නේ. ඉතින් කිසිම සැකයක් නැහැ අතිවිශාල පීඩනයකට අපේ රටේ ජනතාව පත්වනවයි කියලා. දැන් අද වෙනකොට ගරු මන්ත්‍රීතුමියනි, අපේ රටේ ජනතාව 90,000ක් විතර වතුර කපලා තියෙනවා. ඒ කියන්නේ වතුර බිල් ගෙවන්න බැරි නිසා. ඒ වගේම විදුලි බලය පාවිච්චි කරන ජනතාවගෙන් 20%කට වඩා ඒ විදුලි බලය විසන්ධි කරලා තියෙනවා බිල් ගෙවන්න බැරි තත්ත්වයක් නිසා. එතන මේක බලපානවා සාමාන්‍ය ප්‍රවේශයට පමණක් නෙමෙයි කර්මාන්ත ශාලාවල. එතන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයේ විශාල ලෙස අඩු වෙනවා. දේශීය දළ නිෂ්පාදනයට ඒක බලපානවා. රැකිරක්ෂා ජීවනෝපාය මාර්ග ඒකෙන් විශාල ලෙස කඩා වැටෙනවා. ඉතින් මේ නිසා රජය හොඳ හැටි බලාපොරොත්තු වෙනවා. හොඳටම දන්නවා විශාල ජන රැල්ලක් මේකට විරුද්ධව නිර්මාණය වෙන බව. ඒක පැහැදිලිව රජය දන්නවා. ඒ නිසා තමයි මේ ප්‍රතිරස්ස පනත වැනි පනත් ඉදිරිපත් කරන්නේ. දැන් IMF එක පැහැදිලිව කියනවා මේ විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වන්නේ ජනතා සහයෝගය සමගයි කියලා. ජනතාව මේකට කැමති වෙන්න ඕනේ. හැබැයි අද අපේ රටේ තියෙන තත්ත්වය තමයි ආණ්ඩුව අපේක්ෂා කරනවා විශාල විරෝධයක්. මේ විදිහේ පනත් ගේනවා. IMF එකේ කොළඹ කාර්යාල භාරව සිටින පීටර් බ්‍රුවර් නිලධාරියා එක වතාවක් නෙමෙයි කීප වතාවක් ප්‍රකාශ කරලා තිබුණා මේ විදිහ සංකීර්ණ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා වරමක් අවශ්‍ය කියලා. මැන්ඩේට් කියන වචනේ එතුමා පාවිච්චි කරලා තිබෙනවා. අද කිසිම මැන්ඩේට් එකක් නැහැ. දිගින් දිගටම මැතිවරණ කල්දායන තත්ත්වයක් තමයි අපි දකින්නේ. පළාත් පාලන ආයතන 339 එක එකම මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් නැහැ. පළාත් සභා මැතිවරණ අවුරුදු 4.5ක් කල් දාලා තිබෙනවා. දැන් රජයම කියනවා 20-23 වර්ෂයේ ප්‍රථම කාර්තුවේ ආදායම වැඩි වෙලා තියෙනවායි කියලා 116%ගෙන්.
ගරු මාධ්‍යතුමා තව විනාඩි 2යි.
ඉතින් මේ 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 විදිය තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජනතා රැල්ලකට විරුද්ධව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම කිසිසේත් සාර්ථක වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දූෂණය පිළිබඳව. අනිවාර්යෙන් මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ IMF එක දූෂණය සම්බන්ධයෙන්. දැන් අද රෝහල්වල තත්ත්වය හම්බන්තොට රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ 70%ක් විතර නැහැ. එක්ස්ප්‍රෙස් වර්ල් සිද්ධිය මේක අදාහ ගන්න බැරි තත්ත්වයක්. රජයේ ඇමතිවරයෙක් කියනවා අපේ රටට හිමිවලා තිබෙන වන්දි මුදල, ඒ කියන්නේ IMF එකෙන් ලැබෙන මුදලට වඩා දෙගුණයක් විතර වැඩි. ඒක යට ගන්න විශාල අල්ලසක් US ඩොලර් මිලියන 250ක් බ්‍රිතාන්‍ය ගිණුමකට ගෙව්වා කියලා බ්‍රිතාන්‍ය බැංකුවක. ඉතින් මේසා විශාල දූෂණයක් ඇතිලා තිබෙන රටක IMF එක වග බලා ගන්න උනේ මේ මේ ඩොලර් අපිට ලබා දෙන්නේ රටේ ජනතාවගේ යහපත සඳහා මිස එක එකනාගේ සාක්කු වලට යෑමට නෙමෙයි. ඉතින් අපි සෑහෙමට පත්වන්නේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අවධානය සම්බන්ධයෙන් ඒ පිළිබඳ වගකීමක් බාරවනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ඒක ඉෂ්ට කරයි කියලා අපි අපේක්ෂා කරනවා. අවසාන වශයෙන් අපි පැහැදිලි තීරණයකට එළඹෙලා තියෙනවා නිදහස ජනතා සභාව හැටියට මේකට විරුද්ධව හෙට හවස ඡන්දය දෙන්න. අපේ ඡන්දය මීට විරුද්ධව තමයි අපි හෙට හවස ප්‍රකාශ කරන්නේ. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඩයනාගමගේ රාජ්‍ය ඇමතිතුමිය. ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. Honorable Chair, thank you very much for the opportunity given to speak on a very important issue where the country is right now in this crisis, where we have approached the IMF and have got the green light to go ahead, at least to bring about some trust within the world and the international community about Sri Lanka and where they would come in and have some sort of a trust in their investments back again in this country. This is only a green light, and I wouldn't say that bringing through the IMF going to the IMS for the 17th time is only going to release or bring about any good to this country if we do not have discipline. If we are going to go back to the normal situation where Sri Lanka was before, normal has not worked for Sri Lanka. So what has happened is, normal is not working, and normal is not going to work. So we cannot go back to normal as a country, as a nation, who has declared bankruptcy. We will have to do something better, because if we go back to normal, we wouldn't have learned the lesson that this country has learnt. Even though we have been 16 times before to the IMF, we haven't learned the lesson. Hence, we had to go the 17th time. So let's make this the right time and not being able or looking forward to going back to the IMF for the 18th time. I would like to say that if we make it through this storm, and we will make it through this storm, because so far the President, Mr. Ranil Wickremesinghe, has worked tirelessly with the international world to bring about this change into the country. And if we make it through this storm, where we will, what I would like to say is, if we do not get more knowledge from what happened, or we haven't learned a new skill, then we have been lacking discipline. And that is something Sri Lanka needs. National policies, economical policies, and discipline in this country. That is the only way that we are going to get anywhere and work tirelessly for the next few years to make this a developed country for the next generation. Garu Sabhapati Tumiyani, mara kiyanna one me rata ඇත්තටම අපි මේ කරලා තියෙන මේ පහුගිය කාලේ වෙච්ච සිදුවීම් ගැන අපි කතා කරලා දැන් වැඩක් නැහැ. කාගේත් වැරදි හින්දා අපි අපිට ගත්ත වැරදි තීන්දුව හින්දා තීරණ හින්දා මේ රට අද මේ තත්ත්වෙටපත් වුණා. නමුත් අපි මේකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැත්නම් අපිට නැවතත් IMF එකට යන්න අපි පාර කපා ගන්නවාද? එහෙම නැත්නම් මේ පාරෙන් අපි මේ සියලු දේම විනයානුකූලව ජාතික ප්‍රතිපත්ති ඇතුව මූල්‍යමය ප්‍රතිපත්ති ඇතුව අපි මේ රට ගොඩ දානවද? අපි ජනාධිපතිතුමා මේ සියලු දෙනාටම අපි මේ එකතු වෙලා ආණ්ඩුවත් එක්ක මේ රට ගොඩ දාමු කියන දේවල් හැමදාම මෙතන ඇවිල්ලා මං දකිනවා, හැමදාම එතුමා ආරාධනා කරනවා. නමුත් සීමිත ප්‍රමාණයක් විතරක් මම හිතන්නේ විපක්ෂයෙන් එතුමත් එක්ක කතා කරනවා. මේ විපක්ෂ නායකතුමා ඒක දන්නේ නැතුවද? මම දන්නේ නැහැ. එතුමාට සමහර විට හොරෙන් ඇවිල්ලා ජනාධිපතිතුමා සමග මේගොල්ලෝ කතා කරනවා ඔබතුමාගේ දැනුවත් වීම පිණිස. අනිත් එක තමයි මම දැක්කා අද කතා කරනවා මේ අපේ කීප දෙනෙක් ගැන රාජපක්ෂලාගේ කකුල් ලෙවකන රාජපක්ෂලාගේ. මම එතුමාගෙන් අහන්න කැමතියි සහෝදරිය අර හොර මුදල් අච්චු ගහපු වෙලා අල්ලු අච්චු ගාලා බැංකුවේ දාන්න හදන වෙලාවේ ඔය රාජපක්ෂගේ කකුල් දෙක ළඟ වැටිලා බේරලා දෙන්න කියපු එක මතකයිද ඔබතුමාට? ඒක මතක තියෙනවද? එහෙමනම් අනිත් අය ගැන ඇයි රාජපක්ෂලගේ මේ කකුල් ලෙව කන ඒවා ගැන කතා කරන්නේ ඔබතුමා? අනිත් එක තමයි ඔබතුමා තාම ජනාධිපති හීනේ ඉන්නවා. ඒ හීනේ ඔබට හැබෑ කරගන්න තිබ්බ වෙලාවේ ගෝඨාභය අපේ ගරු හිටපු ජනාධිපතිතුමා කතා කරපු වෙලාවේ නැගිටලා ගියේ නැහැ. කොන්දේසි දදා ලව් ලෙටර් වගේ ලියුන් ලියලිය හිටියා. ඊට පස්සේ රෑ 30 හැමදාම කෝල් කර කර රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාරගත්තට පස්සේ රෑ 30 කෝල් කර කර අනේ මට ඕක දෙන්න කොන්දේසි විරහිතව ගන්නම්. ඊට පස්සේ කිව්වා. ඒවත් ඔබතුමාට මතක් කරන්න කැමතියි. අනිත් එක තමයි ඔබතුමා ජනාධිපති වුණොත් ජනාධිපති. අපේ හිටපු ගරු ප්‍රේමදාස මැතිතුමා හිටපු ජනාධිපතිතුමා ඔව් IMF එකට ගියා. ගිහිල්ලා ඒ මුදල් අරගෙන එතුමා රටට වැඩක් කළා. මේ රටට වැඩක් කරලා දුන්නා. මේ මිනිස්සුන්ට වැඩ කරා එතුමා. හැබැයි මතක තියාගන්න ඔබතුමා, සරදියල් කියන්නේ සරදියල් මිසක් සරදියල්ගේ පුතා සරදියලුත් නෙමෙයි, සරදියල්ගේ තාත්තා සරදියලුත් නෙමෙයි. ඒ හින්දා ඔබතුමාට මම හිතන්නේ ඔබතුමාගේ පියාගේ මේවා කරන්න පුළුවන් ඇති කියලා. ඒ හින්දා ඔබතුමා මේ රාජපක්ෂලට ගහන එකයි මේ ඉන්න ජනාධිපතිට මේ දොස් කියන එකයි නවත්තන්න. ඔබතුමාලා සියලු දෙනාම මේ IMF එකට කැමති වෙලා හිටියා. ඔබතුමාට මේ IMF එකට යන්නේ නැත්නම් වෙන විකල්පයක් දෙන්න. මේ රටේ මේ ජනතාවට මේ වෙන විකල්පයක් දෙන්න. අනිත් එක මම කියන්න ඕනේ මේ රට අපිට මේ විදිහට තව දුරටත් මේ විදිහට ගෙනියන්න බෑ. අපි දැන් මේ මේකට අලුතෙන්ම සිස්ටම් හදා ගන්න ඕනේ. මේ අරගල කරුව පාරේ බැහැලා ඉල්ලපු මේ සිස්ටම් චේන්ජ් එක. මේ සිස්ටම් චේන්ජ් එක අනිවාර්යයෙන්ම මේ රටට අවශ්‍යයි. ඒ හින්දා මේ සිස්ටම් චේන්ජ් එක ගේන්න නම් අපිට විනයක් තියෙන්න ඕනේ. අපි සියලු දෙනාම මේකට බැඳිලා මේ රට ගොඩ දාන්න ඕන. අපි පස්සේ පාට් මේ මේ බෙදිලා කරලා ඔය ඡන්දවලට ගිහිල්ලා අපි අපේ දේශපාලන ගමන යමු. නමුත් මේ මොහොතේ අපේ මේ රටේ ජනතාව ගැන හිතමු. අනිත් එක මම කියන්න ඕන, අපේ මේ කතා කරා වේලාසනින් අපේ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මැරලා ඉපදුනාද මම නම් දන්නේ නැහැ. ඔබතුමා මේ කතා කරන විදිහට මේ සිද්ධවීම් සිදු වෙද්දී ඔබතුමා තමයි මේක හිටපු ඇමතිතුමා. මේක බාරව හිටපු ඇමතිතුමා නාලක ගොඩහේවා කියන්නේ. ඔබතුමාට ගැලවෙන්න පුළුවන්ද මේකෙන්? ගැලවෙන්න බැහැ මේකෙන්. අනිත් එක ඔබතුමා මතක තියාගන්න, අර ක්‍රිෂ් ඩීල් එකේදීත් ඔබතුමා මිලියන 50ක ඩීල් එකක් දැම්මා ක්‍රිෂ් එකෙත්. ඒකට නාමල් රාජපක්ෂ මැතිතුමාවත් පටලව ගත්තා. ඔබතුමා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ චෙයාර්මන් වෙලා හිටියා. ඒ ඉතිහාසෙත් මතක තියාගන්න. අනිත් එක මම කියන්න කැමති ඔබතුමාට, අමරසේකර කෙනෙක් තමයි ඔබතුමාව යුකේ වලට ස්පොන්සර් කරේ. මම ඒ විස්තර ටික ඕනම් දෙන්නම්. යුකේ වලට ස්පොන්සර් කරලා තිබෙත් අමරසේකර නමින් ඉන්න කෙනෙක්ම තමයි. ඔබතුමාට යුකේ එකන් ගිහිල්ලා ඔය මීටින් තියලා ඔය ජනාධිපතිවරණයේ වෙලාවේ එහෙ ගෙනිහිල්ලා ඔය හැමතැනම පෙන්නලා විනෝද වෙලා මුදල් එකතු කරලා දුන්නෙත් ඔබතුමාට ඒ අමරසේකර කෙනෙක්ම තමයි. ඒ හින්දා ඔබතුමා මෙතන දන්නේ බබා වගේ අනිත් අයට ඇඟිලි දික් කර කර මේවා කරන්න කතා කියන්න ලෑස්ති වෙන්න එපා. දැන් දන්නේ නැහැ කියන්න. ඒ හින්දා මේක දැන් අපි මේ පාස්කු ප්‍රහාරයක් ගැන කතා කර කර හිටපු අය මේකට වග කියන්න ඕන කියලා කියනවා. හිටපු ජනාධිපති වග කියන්න ඕන, හිටපු අගමැති වග කියන්න ඕන, ඔක්කොම කියනවා. එහෙම කියන්න ඕන නම් හිටපු ඇමතිතුමා ඔබ ඒ වගකීම බාරගත යුතුයි මේ වෙච්ච දෙයට, මේ කතාවට. ඒ හින්දා ඔබතුමා දන්නේ වගේ දැක්කේ නැහැ වගේ දැන් ඊයේ පුදුනා වගේ කතා කරන්න එපා. ඒ හින්දා මේ විස්තර මම ඉදිරියේදී ඔබතුමා මේ විස්තර ටික මම ඉදිරියේදී දෙනවා. ඉතින් ඒක හින්දා මම කියන්න ඕනේ. අනිත් එක මට කියන්න දෙයක් තියෙනවා මේක ගැන, පුද්ගලික දෙයක් මේ මගේ. මාව මේ පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න ගොඩාක් වලිකාපු කෙනෙක් ඔය පැත්තේ නැකිටගෙන පත්තර කෑලි විසි කරගෙන කතානායකට කෑක් ගහගෙන හූ තියාගෙන ඔතන හිටියා එක්කෙනෙක්. අද එතුමා කෝ නගරාධිපති හීනයක් බල බල එළියට පැන්නා. අන්තිමට නගරාධිපති කමත් නැහැ, මන්ත්‍රී කමත් නැහැ. ඒකක මතක තියාගන්න, මේ වැරදි නැති මිනිසුන්ට ඇඟිල්ල දික් කරද්දී, කෝටු වලින් ගහද්දී, කෝටු වලින් වැරදි නැති මිනිසුන්ට ගහද්දී, එතුමා අහගෙන ඉන්නවා නම් මේක අහගන්න. ආපහු වදින්නේ මෝල් ගස් වලින්.
අවසන් කරන්න ගරු.
කෝටු වලින් ගහන්න ලෑස්ති වෙන්න එපා. වදින්නේ මෝල් ගස් වලින්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු තිස්ස අත්නායක මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ විවාදයට සහභාගී වෙන්න මේ පිළිබඳ කතා කරන්න පෙර අපේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවයෙන් ඉඳලා ලබන 28 වෙනිදා විශ්‍රාම ගන්න MG
හෙක්ටර්. Order please. Honorable SMM Mushraf will take the chair.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවයට එක් වෙලා ඊට පස්සේ වසර 40ක සේවා කාලයක් සම්පූර්ණ කරලා 28 වෙනිදා විශ්‍රාම ගන්න MG හෙක්ටර් මහතාට අපි සුබ ප්‍රාර්ථනා කරන්න කැමතියි. මොකද මෙතුමා වේත්‍රධාරී දෙපාර්තමේන්තු යටතේ පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට අනුවෘත්ත වෙලා දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දක්වාම ජනාධිපතිවරු යටතේ ස්වාධීනව කාර්යශූර හා අවංකව තමන්ගේ සේවාව ඉටු කරලා තිබෙනවා. ඉත අපේ යුතුකමක් හැටියට එතුමාට මේ විශ්‍රාම ගන්න එතුමාට සුබ ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒත් එක්කම මම මේ අද පැවැත්වෙන විවාදය ගැන වචන ස්වල්පයක් කියන්න කැමතියි. පළවෙනි කාරණය තමයි මේ පිළිබඳව ජාත්‍යන්තරව විවිධ අදහස්, ඒ වගේම දේශීය විවිධ අදහස් උදහස් පළ වෙනවා. මම දුටුව ජාත්‍යන්තර පුවත් සංගරාවක, විශේෂයෙන් බ්ලූම්බර්ග් කියන සංගරාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF එකේ ණය මේ ලබා ගැනීමත් එක්ක ඒගොල්ලෝ බොහෝම ප්‍රගතිශීලීව මීට මාස කීපයකට පෙර තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. ඒ හරහා ලංකාවේ ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. ඒ හරහා යම් ආකාරයක ප්‍රගතියකට මේ තියෙන ගැටුම් වලින් ඉස්සරහට යන්න පුළුවන් කියලා තමයි බ්ලූම්බර්ග් පුවත් සේවය මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා වාර්තා කළේ. නමුත් ඒ අයගේ නවීනතම වාර්තාව විශේෂම ආර්ථික විශේෂඥයන් මගින් ඒ කරලද වාර්තාවට අනුව දැන් ඒගොල්ලෝ කියනවා මේ ඉදිරි කාර්තු දෙකම ලංකාවේ ආර්ථික වර්ධන වේගය බලාපොරොත්තු වන ඉලක්කයක් කරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඍණ අගයක් දිගටම වාර්තා කරන්න කියලා. මොකද ඒගොල්ලෝ කිව්වේ 2023 මූලික ඉලක්කය වෙලා තිබුණේ ඍණ 4.7%. නමුත් අවාසනාවට වගේ ඒ පුරෝකථනය දැන් වැරදිලා තිබෙනවා. ඒ පුරෝකථනය අනුව ඍණ 9.9% දක්වා මේක පත් වෙනවායි කියලා. එකෙන් පේන්නේ මොකක්ද? මේ අපේක්ෂාව බිඳ වැටීම. ඉතින් අපේක්ෂාව බිඳ වැටෙනවා නම් ඒකට සූදානම්ද කියන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ 2023 අවුරුද්ද තුල අපි සමස්තයක් හැටියට 2.9% ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වුණත් එය 0.7% දක්වා අපිට යන්න බැරි වෙනවායි කියන එක තමයි වාර්තා වෙන්නේ. ඒතකොට මේ අනුව අපි මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඒකට මූලික හේතු ගණනාවක් ඒ බ්ලූම්බර්ග් පුවත් සේවාවම වාර්තා කරනවා. පළවෙනි කාරණේ තමයි මේ විදිහට අපේක්ෂිත ඉලක්කවලට යන්න බැරි වෙලා තිබෙන්නේ විදේශ සංචිත වර්ධනය වීම බලාපොරොත්තු ඉලක්කයට යන්නේ නැහැ. දෙක, ආයනයන සීමාවන් තවදුරටත් පවත්වාගෙන යාම හරහා මේ ඉලක්කය බිඳ වැටෙන්න ඉඩ තිබෙනවා. තුන, බහ බැංකුවේ ප්‍රතිපත්තිමය මූල්‍ය අනුපාතයන් එලෙසම පවත්වාගෙන යාම ආර්ථික ප්‍රසාරණයට බාධාවක් කියලා ඒගොල්ලෝ පෙන්නනවා. ඒකම හතරවෙනි කාරණේ තමයි විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වීම හරහත් ඇතිවන බරපතල තත්ත්වයන් ගැනත් ඒ වාර්තාවේ විග්‍රහ කරනවා. මේ අනුව බලනකොට අපි ඇත්තටම ඉන්නේ කොතනද? දැන් අපිට මේ IMF ණය හරහා ඩොලර් බිලියන 2.9% වසර 4ක කාලයක් සඳහා යෝජනා වෙලා තිබුණත් ඊළඟ 6 මාසය තුල අපි ලබා ගන්නා ප්‍රගතිය අනුව තමයි අපිට ඒ වාරිකය දීර්ඝ වෙන්නේ. එහෙම නැත්නම් ඒ වාරිකය අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි ඒ සඳහා මුණ දෙ යුතු බරපතල කාරණා ගණනාවක් තිබෙනවා. මම හිතනවා මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අර්බුදයේ මූලික රෝග ලක්ෂණ ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අපිට පේනවා. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? පළවෙනි රෝග ලක්ෂණය තමයි අපේ රාජ්‍ය ආදායම් බිඳ වැටීම. පසුගිය 2019-20 වෙනකොට අපේ රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් 8%ක් දක්වා අපි වැට්ටුවා. එතකොට ඒක අවම වශයෙන් රටක් ඉස්සරහට යන්න නම් මේ දළ ජාතික නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායම 20%ක් වගේ දක්වා ඉස්සරහට අපි ගෙනියන්න ඕනේ. ඒක අපේ බලාපොරොත්තු බිඳ වැටුණා. ඒක තමයි පළවෙනි කාරණේ. දෙක, අපේ ණයගති භාවය වැඩි වුණා. දැන් මන් දන්නේ සංඛ්‍යා ලේඛන නිවැරදිද කියලා. නමුත් ඩොලර් බිලියන 52ක් අපි ණයයි කියනවා. ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් දළ ජාතික නිෂ්පාදනයෙන් 128%ක් අපි ණයකාරුව බවට පත් වෙලා තිබෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ අධි උද්දමනය, මිල ස්ථාවරත්වය බිඳ වැටීම. ඒ වගේම හතරවෙනි කාරණේ ඉතාමත් නරක තත්ත්වයක්, දූෂණය නාස්තිය ඉහළ මට්ටමකින් පවතින තත්ත්වයකට අපේ රටේ ආර්ථිකය ගිහිල්ලා තිබුණා. ඊළඟ කාරණේ තමයි නිසි සලසුමක් නැතිව මේ වැඩපිළිවෙළල් දියත් කිරීම, ජාතික වැඩපිළිවෙළක් නැතුව අපි එදාට තීරණය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මුළු ආර්ථික වැඩපිළිවෙළම අවුල් සාගර තත්ත්වයකට පත් වුණා. ඊළඟට අපේ කළමනාකරණය බිඳ වැටුණා. විශේෂම කියන්නොත් පිච්චේතින්මගේ ආයතන, ජාත්‍යන්තර ආයතන දිගින් දිගට ලංකාවේ මේ බිඳ වැටීම් පිළිබඳ වාර්තා කරනකොට එවකට මහ බැංකුවේ අධිපතිවරුන්, එවකට මුදල් අමාත්‍යාංශයේ ඒ පෙන්ල දුන්නු ජාත්‍යන්තර මේ සමීක්ෂණ වාර්තාවන් ඔවුන්ගේ පුරෝකථනයන් ප්‍රතික්ෂේප කරා ගණන් ගන්නේ නැතුව ඇත්තටම එදා බැලුවා නම් මේවා මීට ඉස්සරලා හදා ගන්න තිබුණ කාරණා. ඒත් එක්කම රාජ්‍ය ව්‍යවසායකත්වයන් දිගින් දිගටම රටේ ආර්ථිකයට පාඩු වීම, මේකත් අපේ ආර්ථිකයේ බිඳ වැටීමට තිබුණ එක රෝග ලක්ෂණයක්. කොච්චරද කියලා කියනවනම් එක උදාහරණයක්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පමණක් වසරකට කෝටි 15,000ක් පමණ පාඩු ලැබුණායි කියලා කියනවා. එහෙමනම් අපි මේ සඳහා උත්තර හොයන්නේ නැතුව, මේ සඳහා වැඩපිළිවෙලක් පිදාගන්නේ නැතුව කොහොමද ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලේ මේ වාරිකේ ලැබුණායි කියලම අපි බොහොම සන්තෝෂයෙන් කතා කරන්නේ. ඇත්තටම අපි ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලේ ඒ ආධාරය ණය ලැබුණායි කියන කාරණය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට එකඟයි. නමුත් මෙතන තියෙන මූලික ප්‍රශ්නේ තමයි වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. ඒ ගැන අපි රතිඥාපත්තු කිරීමවත්
ඒ වගේ You have 2 more minutes.
Yeah?
Another 2 more minutes you have. Okay.
ඒ කොහමද උනේ මම විනෝඩ 9යි කියලා කිව්වා මේ මම විනාඩි 9ක් ගියේ නෑ ආනේ හරියට බලලා කියන්න මට හැමදාම වෙන කතාවක් මේක මම මේ කාලේ නාස්ති වෙනවා මොකද මේ විනාඩි 10යි කිව්වොත් මට කතා කරගෙන යනකොට 6යි යනවා දැන් 9යි කියලා
කිව්වා නේද you started 101 you finished 110 you have 2 minutes
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කියපු කාරණා දිහා බලපුවම වැදගත් වෙන්නේ ඇත්තටම මේක ලැබුණායි කියලා උදම්මනීමවත් මේ රදා රතිඤ්ඤපත්තු කිරීමත් නෙවෙයි මේකට නිසි වැඩපිළිවෙලක් අපි හදාගෙන තියෙන්නට ඕනේ දැන් බලන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මම දැක්ක ඊයේ හෝ පෙරේදා නිකුත් කළ තිබුණ වාර්තාව 2023 මුල් කාර්තව තුල අපේ ආදායම වැඩි කර ගැනීම 210කින් 216කින් වැඩි වුණායි කියලා ඒක ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා ඒ කිව්වේ ගිය අවුරුද්දේ බිලියන 146.5යි ඒක දෙගුණයකටත් වඩා වැඩි වෙලා හැබැයි මේ ආදායම් වැඩි වීමෙන් රට ඉස්සරහට යනවායි කියලා පෙන්වන්න පුළුවන්ද මේකෙන් එහෙම දෙයක් පෙන්වන්නේ නැහැ ආදායම් වැඩි වෙලා තිබෙන්නේ මහජනතාව පිට සේවකයන් පිට මේ අධික ලෙස බදු පටවලා ඒ හරය සල්ලි එකතු කර ගැනීම වෙන්න පුළුවන් හැබැයි මේකෙන් රට මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න පියවර අරන් තියනවාද කියන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා ඒත් එක්කම කියන්න ඕනේ බදු ආදායම් වර්ධනය කළ යුතුයි අපි නමුත් ඒ බදු ආදායම් වර්ධනය කර ගන්නකොට ගන්න බදු වලින් මොකක්ද අපි කරන්න කියන වැඩපිළිවෙලක් අපිට තිබෙනවද මෙන්න මෙතන තමයි මූලික වශයෙන් තියෙන ගැටලුව දැන් බලන්න මූලසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම අර මුලින් කිව්වා වගේ ඒ ගන්න බදු මුදල් ටික සියල්ලම රාජ්‍ය ව්‍යවසායකත්වයේ සහ ඒවා නඩත්තු කිරීම වලටත් නාස්තිර දූෂණයට හා හොරකමට මේ මුදල් ටික යෙදවනවා නම් මිනිසුන්ගෙන් කොච්චර ගත්තත් නැවත මේ රටේ ආර්ථික සකස් කිරීම සඳහා මේ මුදල් යොදවන්න පුළුවන්ද කියන ලොකු ප්‍රශ්නයක්
තිබෙනවා
මම අවසන් කරනවා ඒ නිසා මම අපි ඉල්ලා සිටින කැමැති අපි මේ ගැන මීට වඩා සැලකිල්ලෙන් බැලිය යුතුයි අපි ඉල්ලා සිටින එකම දේ දැන් අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා දැන් ඒකෙන් විසඳුමක් ඒම සඳහා ජාත්‍යන්තර මූලාධාර මුදල උදව් වෙලා තිබෙනවා එහෙනම් ඒ ගන්න මුදල් සහ ගන්න ආධාර උදව් අපි ප්‍රයෝජනට ගන්න නිසි වැඩපිළිවෙලක් හා සැලසුමක් තියෙන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ. ඒකේ පළවෙනි දේ තමයි ආදායම් වැඩි කරගන්න බදු ගහනවා වගේම අනිත් පැත්තෙන් මේ වෙන නාස්තිය දූෂණේ හොරකම වහගන්න. ඒ වගේම මහජනතාවගේ සල්ලි දාලා තවදුරටත් මේවා නඩත්තු කරන ඒ ක්‍රියාමාර්ගයේ අඩු වුණොත් අපිට පුළුවන් වෙයි මේ රටේ මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න කියන එක මම මතක් කරන්න කැමතියි.
ස්තුතියි. ඊළඟට හොන්ඩබල් මනුෂ්‍ය නානියකාර you have 13 minutes.
ගරු තිස් අත්තනායක මන්ත්‍රීතුමා කියපු කතාව මම එලෙසම අනුමත කරමි. එතුමා කියපු කතාවේ කිසිම වැරද්දක් නැහැ, අඩුපාඩුවක් නැහැ. ඒක තමයි ක්‍රියාත්මක කළ යුත්තේ. ඒ සඳහා තමයි අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ සඳහා සම්පූර්ණ පාර්ලිමේන්තුවම එකට ආණ්ඩුවක් විදියට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු කියන යෝජනාව අධිකරු ජනාධිපතිතුමන් ඉදිරිපත් කළේ කියන එක මම මතක් කරනවා. ඒ වගේම අපි මතකයි අපි දන්න ලෝක ඉතිහාසයේ මේ මහාමාරිය වගේ වසංගතයේ ඇවිල්ලා තමයි ලෝකේ වෙනස් වෙන්න පටන් ගන්නෙ. එතනදී ආයිත් ඒ ශිෂ්ටාචාරය නැවත හරිතැනට ගන්න පුළුවන් වෙන්නේ පුනරුදේ අපි මත අපි දන්නවා අපි කියවලා තියෙනවා. ගැලීලියෝල ආවා, ලියනාඩෝල ආවා. එහෙම ලෝකේ නව මුහුණුවරයන් එන්න පටන් ගත්තා. ඒ වගේ ලෝකේ ඕන ශිෂ්ටාචාරයකට යන්න පුළුවන් දුවක් තියෙනවා. දැන් අපේ රටවල්වල අපි පැවතිච්ච ශිෂ්ටාචාරය මේ කොවිඩ් වසංගතය හරහා සහ මේ සියල්ල ඉවර වෙද්දී මේ ස්වාභාවිකව යන්න පුළුවන් කාලේ ඉවර වුණා. ඒ සාම්ප්‍රදායික කාලේ ඉවර වුණා. එතකොට දැන් අපි අලුත් සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලන, අලුත් ශිෂ්ටාචාරයක් ඉල්ලන, අලුත් සංස්කෘතියක් ඉල්ලන තැනට රටක් විදියටත්, ලෝකයේ විදියටත්, රටක් විදියටත් අපි පැමිණෙමින් ඉන්නවා. එතකොට එහෙම ඒ වෙනස තේරෙන්නේ නැති වෙනකොට තමයි සමහර අය තාම පරණ මතිමතාන්තරවල එල්බිලා ඉන්නේ. දැන් ඊයේ රාජමාණික මන්ත්‍රීතුමා බොහොම වෙන සාකච්ඡාවකට එළඹුණා මම කියපු උපහැරණයක් අරගෙන. බලලා මලලෙන් එළියට පැන්නා වගේම තමයි බිලාල ගනේ ඉතින් කොටියා මලලෙන් එළියට පැන්නා කියන්නේ. ඒක ඉතින් ඒක ඒ එහෙම අදහසක් මතුවෙනවා කියන කාරණාව. හැබැයි ඒක වෙන තැනකට අරගන්නවා. ඇයි අරගන්නේ? මේ ජාතිවාදයේ ආගම්වාදයේ අපි කියනවා ජාතිවාදයේ ආගම්වාදයේ දේශපාලනයේ දැන් ඉවරයි. දැන් අපිට තියෙන ඊට වඩා එහා ගියපු තැන. අපිට තියෙන්නේ ඊට වඩා එහා ගිහිල්ලා අර අපේ කොටස උතුර දකුණ නැගෙනහිර මේක අපේ ප්‍රශ්නයක්. එහෙම කියන්නේ නැතුව සමස්ත ශ්‍රී ලාංකිකයෝ විදියට ගොඩ නැගින තත්වයකට අපි යන්න තියෙන්නේ. ඒකයි මේ බිඳ වැටිනු පැරණි ශිෂ්ටාචාරයේ කොටස් නෂ්ටාවශේෂවල ඉඳගෙන මේ ඉදිරි ගමන යන්න ඒකේ කෑලි අල්ලගෙන යන්න හදන එක අපි මතක් කරන්නේ දැන් අපි මේ කාලෙන් ඉවත් වෙලා අලුත් මාර්ගයකට රට යොමු වෙලා තියෙනවා. අපි කවුරු අකමැති වුණත් කැමති වුණත් රටම සිස්ටම් චේන්ජ් එකකට යනවා. ලෝකෙම සිස්ටම් චේන්ජ් එකකට යනවා. එතකොට මේ තීන ආර්ථික අර්බුදයෙන් ගොඩනැගෙන්න ගොඩෙන්න මේ කොවිඩ් තිබිච්ච වසංගත මේ සියල්ලෙන් පස්සේ රට ගොඩනැගෙන්න මේ අවසන් වෙච්ච දැනුම් ලෝකෙන් පස්සේ අපි අවසන් උනේ දැනුම් ලෝකේ. දැන් අලුතෙන් එන්නේ ඩිජිටල් ලෝකේ. ඉමර්ජින් ලෝකයක් ගැන අපි කතා කරන්නේ. එතකොට මේ වලට යන්න අපිට ඕනි කරන soft tools ලෝකයේ අතුළු මේ අලුත් දේවල් පිළිබඳව කතා කරනකොට තවමත් ඒ පරණ මතිමතාන්තරවල LBC තීම නෙවෙයි අපි කරන්න ඕනේ. හැබැයි මේ ඉස්සරහට යන්න තියෙන ගමන අපේ ජීවිත පහසු වෙනවා නමුත් සංකීර්ණයි. ඒකට යන්න අපිට මේ පක්ෂග්‍රාහී මතිමතාන්තර මේවා කොට්ටාෂ විදියට හිතන්න බෑ. ඉතිහාට අලුත් විදියට හිතලා අපිට ගමන් කරන්න වෙනවා. අපිට ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ අපි ඉස්සරහට මොනවද කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්ද ChatGPT ද ඒවත් එක්ක අපි කොහොමද දැනුම් අලුතෙන් ලෝකෙට මුහුණ දෙන්නේ කියන එක. ඒකයි මේ අලුත් ලෝකෙත් එක්ක අලුත් වැඩ ලෝකෙත් එක්ක යන්න ජනාධිපතිතුමා සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් යෝජනා කළේ. ඒකට තමයි හැමෝගෙම මේ සහයෝගය ඉල්ලන්නේ. එතකොට අපි දන්නවා මුල් කාලේ අපේ ලෝක මේ අපේ මනුස්ස මිනිස්සුන්ට අපි දන්නවා සංජානන විප්ලවය, කෘෂි කාර්මික විප්ලවය, ඊට පස්සේ විද්‍යාත්මක විප්ලවය, මෑත භාගයේ අවුරුදු 500කට කලින් වෙච්ච මේ හැම එකකින්ම මිනිස්සු වෙනස් වුණා. එතකොට ඒවා වෙනස් වුනේ ඒ ශිෂ්ටාචාර වෙනස් වෙනකොට අරගල හරහා විවිධ අවස්ථාවලදී වෙනස් වෙන්න පටන් ගත්තා. අදත් අපි ඒ වගේ අරගලයකට මූණ දුන්නා. දැන් අපේ රටත් ඒ වෙනස් වෙන තැනට ගුණනගෙන ඇවිල්ලා තැනට ඇවිල්ලා තියෙනවා. මේ වෙනස තමයි අපි ඉල්ලන්නේ. මේ වෙනස කරද්දී මූල්‍ය විනය රටේ ආර්ථික වශයෙන් අපේ රට ගොඩනගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේ මූල්‍ය විනය ගැන තමයි අපි IMF එක හරහා බලාපොරොත්තු වෙන්නේ. මේ මූල්‍ය විනය ඇති කරගන්න එක. එතකොට මේ IMF එකට යන එක මූල්‍ය විනයක් හදාගන්න එක රටක් විදියට නැගිටින්න අපිට ඉතාමත්ම වැදගත් සාධකයක්. එතකොට මේකේ හැම වෙලාවෙම දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරනවා. හැබැයි රාජ්‍යයට දරාගන්න බැරි විදියට රාජ්‍ය සේවයට තමන්ව දාන්න කියලා රාජ්‍ය සේවයට වැඩියෙන් දාන පක්ෂයට ඡන්ද දෙන රාජ්‍ය සේවයට වැඩියෙන් මිනිස්සු පුරවන ඇමතිවරයාට ඡන්ද දෙන ක්‍රමේ ඒ දේශපාලන ක්‍රමේ මිනිස්සුත් ඒකට වගේ කියන්න ඕනේ. පාලකියොත් වගේ කියන්න ඕනේ. හැබැයි එහෙම තියෙද්දි ආයතන නඩත්තු කරගන්න රාජ්‍ය සම්පත් විනාශ කරන්න හැම එකටම සහයෝගය දීලා මේ විනාශ කරපු එක සේවකියෝ අතිරික්ත වෙලා රටට බරක් වුණාම පස්සේ කෑ ගහන එක විතරක් නෙවෙයි රටකේ ප්‍රතිපත්ති හදාගෙන ඉස්සරහට යන ක්‍රමවේදයකුයි අපිට හදන්න වෙලා තියෙන. එතකොට මෙන්න මේවා ක්‍රමානුකූලව කරන්න තමයි මේ වෙලාවේ IMF කරා යෝජනා කරන්නේ. රාජ්‍ය සේවයට බඳව ගන්න එපා, අතිරික්තව කරන්න එපා. ප්‍රධාන කරුණු හයක් එක්ක කතා කරලා මේ මූල්‍ය විනය හදාගන්න හැටි කියලා දෙන්නේ. ඒකට අපිට ගයිඩ්ලයින් එකක් දෙන්නේ. අපේ රටේ ආයිත් වතාවක් දේශපාලනයට පිස්සු කෙරින්න එපා කියලා කියන්නේ. දේශපාලඥයන්ට ඕන විදියට වල්බුරු නිදහසට මේ රාජ්‍ය සේවයට බඳවා ගන්න, එහෙම නැත්නම් තම තමන්ට ඕන විදියට ගොඩනැගිලි හදන්න, කුළුණු හදන්න එපා කියන එක මේ කියන්නේ. ඒකේ පිළිවෙලක් හදන්න. එතකොට මේකට දැන් කට්ටියක් බය වෙලා ඉන්නවා. මොකද මේ මූල්‍ය විනයක් හදා ගන්නවයි කියන එක හන්දි ගානේ ගිහිලා කතා පවත්වලා ඒ වලින් ඡන්ද අරගෙන එතනින් පස්සේ රට කරනවා වගේ නෙවෙයි. මූල්‍ය විනයක් තියෙනකොට රටේ පාරදුෂ්‍යව ඉස්සරහට යන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒවා කතා කරනවා වගේ ලේසි වෙන්නේ නැහැ. අපි දන්නවා IMF යටතේ ප්‍රධාන කාරණා හයක් යටතේ මේ විශ්ීරණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ මේ කරුණු හයෙන් මොකටද අපි විරුද්ධ වෙන්නේ? කවුරු හරි මේකට විරුද්ධ වෙනවනම්, ඒ කියන්නේ කවුරු හරි අකමැතිද දූෂණය වළක්වනවට, කවුරු හරි කැමති නැද්ද ආර්ථික සායිභාවයක් ඇති වෙනවට, මොන දේශපාලන කණ්ඩායමටද මේක ඇති වෙනවට විරුද්ධත්වයේ තියෙන්නේ? එතකොට කවුද බය දූෂණයට වළක්වන්න ක්‍රියාමාර්ග ගන්නවට? කවුරු හරි අකමැතිද මේ වලට? මෙතනයි තියෙන ප්‍රශ්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම විරුද්ධ වෙන්න මේ පටු අරමුණක් කියලා මේකට බිල්ලු මවනවනම්, මේක මහා විශාල බිල්ලෙක්, මේක රටට මහා හානියක් කියලා මවනවනම් ඒ අය තමයි බිල්ලු කියන එක අපි කියනවා. ඒ අය රට තමයි මේ රටට විනාශ කරන්න කියන එක. මේකෙදි එක කණ්ඩායමක් ඉන්නවා මේ වගේ නිවැරදි ක්‍රමවේදයක් ආවහම ඊට පස්සේ සිල්ලරව තැන් තැන්වල ගිහිලා බඩු බෙදලා බස් බෙදලා තැන් තැන්වල ගිහිලා කැම්පේන් කරලා ඡන්ද එකතු කරන ඒ සිල්ලර වැඩ කරන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. එහෙම කණ්ඩායමක් මේකට බය වෙලා ඉන්නවා රටේ සිස්ටම් එකක් හැදුනහම. තව කණ්ඩායමක් ඉන්නවා හැමදාම දන්න දවසේ ඉඳලා රටේ මිනිස්සු දුප්පත්කමේ තියාගන්න රට ගිනිතියපු කණ්ඩායම ඉන්නවා. වෛරය, ක්‍රෝධය, වපුර වපුර හැම තැනම මිනිස්සුන්ව පීඩනයට ලක් කරලා තමන්ගේ දේශපාලන බල අධිකාරිය වෙනුවෙන් සටන් කරන කණ්ඩායම. මේ අයත් විරුද්ධයි. මොකද මේ අය හිඟන්නගේ පාත්‍රය වගේ, මේ අය හිඟන්න වගේ හැමදාම කරගෙන යන්නේ ඒ කාර්යය. ඒ අය මේ රට නැවත හරිතැනකට එනවට කැමති නැහැ. මේ අය තමයි අපේ රටේ වරාය, වහල වරාය උද්ඝෝෂණ කරලා, එක එක අවස්ථාවලදී උද්ඝෝෂණ කරවලා, අදටත් උද්ඝෝෂණ කරවලා සිංගප්පූරුවේ වරාය හදලා ලීක්වාන්යුට සිංගප්පූරුව ගොඩනගන්න මූලික හයිය දුන්නේ. ලීක්වාන්යු අවසානයේදී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට ස්තුතිවන්ත වුණේ ඒ නිසා තමයි. අදටත් ඒ වෘත්තීය සමිති ටික අල්ලගෙන වර්ජනය කරලා අපි අද බිලියන මෙච්චර පාඩු කරා කියලා උදම්මනන മന്ത്രിවරු ඉන්න දේශපාලන පක්ෂ තමයි මේ වගේ ඒවත් එකට යන්න අකමැති වෙන්නේ. රටේ දියුණුවට ඉස්සරහට යන්න අකමැතිකම් තියෙන්නේ. ඒකයි අපි කියන්නේ. දැන් 1965 ඉඳලා 2019 දක්වා IMF එකට ගියා. මේ හැම අවස්ථාවකදීම ඒකෙන් ඉස්සරහට යද්දි කවුරු හරි දේශපාලන කණ්ඩායමක් ඇවිල්ලා ආයිත් මේක ආපස්සට ඇද්දා. 2019 ගිහිලා තියෙනකොට IMF එකේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනකොට කවුද ගිහිලා කිව්වේ IMF එකෙන් අයින් වෙන්න කියලා? කවුද ඒ IMF එකෙන් අයින් වෙන්න කියන යෝජනාව දුන්නේ? ඒක දුන්නේ මුදල් අමාත්‍යංශයෙන්ද? එහෙම නැත්නම් ජනාධිපති ලේකම්වරයාද? එහෙම නැත්නම් ජනාධිපතිවරයා තන හිතුමතේට කරාද? මහා බැංකුවද ඒකට උපදෙස් දුන්නේ? එතනයි තියෙන ප්‍රශ්නේ. අපි අහන්නේ අන්තිම මොහොතේ කැබිනට් මණ්ඩලයට ගිහිලා පේපර් එක දාලා කියනවා බදු කප්පාදුව සඳහා වහාම ලේඛන ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ മന്ത്രിවරු දන්නේ නැති වෙලාවේ ලේකම්වරයා, මුදල් ලේකම්වරයා, අපේ බිමල් වීරවංශ മന്ത്രിවරයා, ආර්ථික ඝාතකයෙක් කියපු පුද්ගලයා කොලේ ගිහින් දාලා තමයි මේ බදු කප්පාදුවට අවසරය ගන්නෙ කැබිනට් මණ්ඩලේ වහාම එක විනාඩි පහකින්. ඒක හරහා රටට අහිමි වෙච්ච ගාණ බිලියන 600යි ට්‍රිලියන 15000ක් වෙච්ච, ට්‍රිලියන 15ක් වෙච්ච අපේ ආර්ථිකෙන් 4% එතනින් කප්පාදු වෙනවා. ඒ කප්පාදු වෙද්දී නිකමටවත් එතනින් එහා වැඩපිළිවෙල ලබන මාසේ ඉඳලා පඩි ගෙවන්නේ කොහොමද කියලා කිව්වේ නැහැ. කොහොමද පඩි ගෙවන්නේ බදු ආදායම අහිමි වුණාම? ඒකට විකල්පයක් නැති තීන්දුව ගත්තා. 3 දෙනෙක් සිටි ආර්ථික ඝාතකයෝ, ඔය කියන ආර්ථික ඝාතකයයි පස්සේ මහ බැංකුව අධිපති ආරය බවට පත් වෙච්ච පුද්ගලයා දැන් තැන් තැන් වල ගිහිල්ලා IMF යන්නේ මොකටද කියලා විහිළු සපේ සපේ ඉන්නවා. තවත් මුදල් අමාත්‍යංශයේ ඉඳපු ප්‍රධානියකුයි තමයි මේ සියල්ලට පිටිපස්සෙන් ඉඳගෙන මේ රට ආපස්සට අදින වැඩපිළිවෙලට වග කියන්න ඕනි. ඒකට දේශපාලන නායකත්වයත් හම්බ වුණා. එතකොට මෙන්න මේ අවසානයේදී සල්ලි අච්චු ගහ ගහ රටේ අවශ්‍යතාව වෙනුවෙන් වෙන් කරා බදු මුදල් ටික අය කරගන්න එක නතර කරලා උන්මත්තක තීන්දුව අරගෙන එතනදී දහපු ට්‍රිලියන 3ක් මුදල් අච්චු ගහලා තමයි මේ රටේ ආර්ථිකේ මේ වැටිච්ච තැනට කඩාගෙන වැට්ටුවේ. එතකොට එතනින් දැන් ගොඩෙන්නයි තියෙන්නේ. දැන් අතීතයේ වෙච්ච දේ අපි දන්නව, කොහොමද මේක ගොඩනගන්නේ කියලා දන්නව. එහෙනම් ඒ ගොඩනගන වැඩපිළිවෙලයි අපි දැන් ක්‍රියාත්මක කරන්නේ. අපි දන්නවා මිනිස්සු රට දාලා යන තත්වයට ආවා. මිනිස්සු මේ රට අතෑරලා දාලා යන්න පුළුපුළුවන් මිනිස්සු රටවල් වල ගිහලා පදිංචි වෙන්න උත්සාහ වුණා. මේ රටේ ජීවත් වෙන්න බෑ, ආරක්ෂාවක් නැහැ, මේ රටේ ජීවත් වෙන්න විදියක් නැහැ, රටේ අනාගතයක් නැහැ කියන එක මේ මතක් කරා. හැබැයි අපි අන්නේ මේ தත්ත්වය තමයි අපි නැවත වතාවක් මේ රට ඇතුලේ සකස් කරන්නට පටන් අරගෙන තියෙන්නේ. රට නැවත වතාවක් ශක්තිමත් කරන්න මිනිස්සුන්ට ඩොලර් රෙවන්න එපා, මේ රට වට්ටන්න ඕනි, මේ රට විනාශ කරන්න ඕනි කියලා ඇතැම් දේශපාලන කණ්ඩායම් කෑ ගහද්දි ඊට විරුද්ධව ඒ අසීරු අවස්ථාවේදී තීන්දුව අරගෙන නායකයෝ බය වෙද්දී නායකයොන්ට කණෙන් ඇදගෙන ගිහිල්ලා අර බල්ලෝ නාවන්න වතු ගෙනියනෝ වගේ වතුරට බයයි වගේ අපි ඇදගෙන යන්න උත්සාහ කරත් මේ කියන වැඩපිළිවෙලට එන්න බැරි වෙද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාර අරගෙන IMF වැඩපිළිවෙල ඉස්සරහට ගෙනහිල්ලා රටේ මේ තැනට අරගෙන යනකොට අපි දැන් කියන්නේ මේ කොන්දේසි පිළිබඳවත් මොකක්වත් නොදැන බොරුවට කෑ ගහන්නේ නැතුව මේ රට හරි තැනට ගෙනියන වැඩපිළිවෙලට මේ දින හැම මේ හැම වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා අපි අහන්නේ. මේකට විරුද්ධ වෙන අයගෙන් අපි අහන්නේ, මේකට විරුද්ධ වෙන අයගෙන් අහන්නේ වෙන මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද? මේකට විරුද්ධ වෙනවන, මේකට ඡන්දෙ නොදී මග අරින බලාපොරොත්තු වෙනවන, කොන්ද පණ නැති තීන්දු ගන්න බලාපොරොත්තු වෙනවන අපි අහන්නේ. රටේ ඉදිරි ගමනට ඔබතුමාලගේ සහයෝගයක් නැද්ද? මේ රට ඉස්සරහට ගෙනියන මේක නෙවෙයිද වැඩපිළිවෙල? එහෙමනම් වෙනත් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ වැඩපිළිවෙල මොකක්ද? ඒකයි අපි කියන්නේ. අද මේ තීන තත්වෙන් ගියත් 2019 අවුරුද්දේ මේ රට තිබිච්ච තැනට නැවත වතාවක් ආර්ථික වශයෙන් ගේන්න 2028 අවුරුද්ද වෙනවා. 3% ආර්ථික වර්ධන වේගයක් තියෙනවායි කියලා උපකල්පනය කළොත් එහෙමනම් අපි ඉන්නේ ඉතාමත්ම භයානක අවධියක. අපිට තියෙනවා විශාල වශයෙන් වේගවත් සංවර්ධන කටයුතු කරන්න, ආර්ථිකයේ වර්ධනය කටයුතු කරන්න, අපේ විශාල වශයෙන් නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කරන්න. ඒකට අපිට කාලය ගත වෙයි. එහෙම වෙද්දී විදේශගත ප්‍රේෂණ වැඩි කරගන්න අපිට ක්‍රමවේද හොයන්න වෙයි. ඒ විතරක් නෙවෙයි සංචාරක ක්ෂේත්‍රෝ මොන විදියකින් හරි අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඉක්මනින් අපේ ආර්ථිකයේ වර්ධනය වෙන වේගය වැඩි කරගන්න අපිට විශේෂ කටයුතු කරන්න සිද්ධ වෙයි. ඒකයි අපි කියන්නේ මේක තනි පක්ෂයක වැඩක් තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙවෙයි. මේක රටේ පුංචි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වෙලා ගන්න ඕනේ තීන්දුවක්. ඊළඟ පරම්පරාවට යනකොටවත් මේ නිවැරදි වැඩපිළිවෙලක් තියෙන නිවැරදි සිස්ටම් එකක් තියෙන රටක් විදියට නිවැරදි වැඩපිළිවෙලක් තියෙන රටක් විදියට හිතු හිතු කෙනාට ඕන ඕන විදියට වැඩ කරන්න බැරි මුදල් අමාත්‍යාංශවල ඉන්න මහ බැංකුවල ඉන්න නිලධාරීන්ට ඕන විදියට මේ රට කාබාසිනියා කරන්න බැරි සිස්ටම් එකක් හදපු රටක ජීවත් වෙන්නට අපේ දරුවන්ට අවකාශයක් දෙන්න ඕනි නැද්ද? අපේ දරුවන්ට රටවල් අතෑරලා යන්න හිතන තත්ත්වයට පත් කරන්න ඕනි නැද්ද? ඒකද කරන්න ඕනේ? නෑ. මේ රටේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න ජනාධිපතිතුමා ආරාධනා කරලා තියෙන්නේ සියලු දෙනාට එකතු එකතු වෙන්න. පක්ෂ පාට ජාති කුල මල වර්ගවාදී ප්‍රදේශවාදී බෙදුම් වැඩක් නෑ. එකට එකතු වෙලා මේ වෙනස් කරන්න පුළුවන් අවස්ථාව, මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් අවස්ථාව, මේක තමයි අරගලයා තිල්ලුවේ. මේක කරන්න එකට එකතු වෙලා සහයෝගය දෙන්න කියලා සියලු දෙනාගේම ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඔබතුමාට මිනිත්තු 9ක්.
සුදී මන්ත්‍රීතුමා, අපි දන්නවා IMF ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම ගැන මේ වෙලාවේ කතා කරනවා. IMF එකෙනුත් අපිට ලැබෙන්නේ ණය මුදලක් තමයි. කඩක් කඩන් වැටලා තියෙනවා නම් වෙන කිසිම විකල්පයක් නැත්නම් ණය මුදලක් ගැනීම ගැන අපේ විරුද්ධයක් නැහැ. මේ කට්ටිය කියනවා මීට කලිනුත් 16 වතාවක් ගියා කියලා. නමුත් මතක තියාගන්න ඒ 16 වතාවම ගියේ රට බංකොලොත් වෙලා මේ විදියට අනාථ වෙච්ච වෙලාවක ණය ගවා ගන්න බැරුව තිබුණ වෙලාවල් වල නෙමෙයි. ඒ දවස්වල IMF කියාට ඒක පාර්ලිමේන්තුවට ගෙනෙල්ලා දාලා විපක්ෂයේ ලව්වලා අනුමත කරගන්න උත්සාහ කරේ නැහැ. මේගොල්ලෝ මේ හදන්නේ මේගොල්ලෝ IMF හරහා ජනතාව මත දාන බර ජනතාව පීඩාවට පත් කිරීම ඒ පාපකර්මයට විපක්ෂයක් දායක කර ගැනීම තමයි මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ ජනාධිපතිතුමා. අපි ඒක අනුමත කරන්නේ නැහැ. IMF කියන්නේ තවත් විශාල ණය මුදලක්. ණය බරින් මිරිකිලා ඉඳගෙන ගන්න තව විශාල ණය මුදලක්. රජෙත් නොඑක් අයගෙත් මේ වෙලාවේ තර්කය තමයි IMF ගත්තාම අපිට පිළිගැනීමක් ලැබෙනවා කියලා. IMF ණය ගත්තා. එතකොට තව අපිට ණය ගන්න පුළුවන්. තව ඩොලර් බිලියන 7ක්. ඊට අමතරව අපට ඇඟට පහසුවක් දැනෙනවලු. මේක හරියට ඇත්තම කියනවා නම් ගෙදර තියෙන සිළු දේ කාලා බීලා විනාශ කරලා කනකර බඩු තුගස් තියලා අන්තිමට ගෙයි ඔප්පුවත් තුගස් තියලා පාරට වැටෙන්න ඔන්න මෙන්න තියෙන හේකුට බැංකු ලෝන් එකක් හම්බුණා වගේ තමයි. ඒක තමයි යථාර්ථය. අපි මේ රටේ ජනතාවගෙන් මේ ආර්ථිකය ගැන හැම කෙනාටම තේරෙන්නේ නැහැ. නමුත් හැම කෙනෙක්ම මේක හිතා හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේ තියෙන තත්ත්වය මොකද්ද? මේ රට වැටලා තියෙන්නේ කොහමද? IMF යන්න මේ රටට පාර කැපුවේ කවුද කියන එකත් මේ රටේ ජනතාව අමතක කරන්න හොඳ නැහැ. ඊළඟට කොහොම වුණත් මේ වෙනකොටත් මේ රටේ යන්නේ ජනාධිපති ඇවිල්ලා ලොකු කතා පැවැත්වුවට තාම මේ රටේ පවතින එදා වේල ටුව සිස්ටම් එකක් පවණයි. අපි දකින්නේ IMF ණය හම්බුණා කියලා මේ රටේ නිෂ්පාදනය වැඩි වෙලා අපනයනය වැඩි වෙලා ආනයනය අඩු කරලා විදේශ විනිමය ඉතුරු කරගෙන අපිට රටට ණය නැතුව ඉන්න පුළුවන් ඉදිරියට ණය ගෙවන්න පුළුවන් කෙටි කාලීන හෝ දිග කාලීන සැලැස්මක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. සිදුවෙන එකම දේ තමයි IMF පිට දමාගෙන සේවා වලට ගාතු වැඩියෙන් අය කරනවා. වක්‍ර හෝ ඍජුව දුප්පත් මධ්‍යම පන්තියේ සිවිල් දරාටම දරන්න බැරි ප්‍රමාණයට බදු ගහනවා. ඒක තමයි මේගොල්ලෝ මේ වෙලාවේ කරගෙන යන්නේ. ඒක ලස්සන්ට කරගෙන යනවා කියලා පෙන්වන්න තමයි මෙතන ඇවිල්ලා ලොකු ලොකු රසවත් කතා ගියේ කිය උඩ පනින්න පටන් අරගෙන තියෙන්නේ. මේ නිසා අපට IMF යෝජනාවේ IMF කියන මුදල අවශ්‍ය වුණාට මේ කරන ක්‍රියා පටිපාටියට එකග වෙන්න බෑ, ඒක අනුමත කරන්න බෑ කියලා මම කියන්න කැමතියි. ඊළඟට IMF මත දාලා රාජ්‍ය ආයතන විකුණනවා. රාජ්‍ය ආයතන විකිණීමේදී කියන පාඩු ලබන ආයතන විකුණනවා කියලා. පාඩු ලබන තත්ත්වයට ගෙනාවෙත් මේගොල්ලම තමයි. කලමනාකරණය කරගන්න බැරි හින්දා ආයතන විකුණා දාලා රටේ තියෙන ආයතන ටික මේගොල්ලොන්ගේ හෙංචයියලා ජාවාරංකාරයොන්ට දෙන්න උත්සාහ කරන නිසා අපිට IMF වලට යෝජනා වලට මේ වෙලාවේ එකග වෙන්න බෑ. ඊළඟට IMF කොන්දේසි මත දුප්පතුන්ට ලබා දෙන මුදල් රුපියල් 15,000ක් වැඩියෙන් දෙනවා සමෘද්ධි ගන්න ඇයට. ඊට අමතරව හාල් කිලෝ 10ක් දෙනවා ඒ මුදල් වලින්. ඒවා දේශපාලනීකරණය කරලා දේශපාලනඥයෝ හරහා මේවා බෙදෙනින්ද ප්‍රාදේශීය ලේකම්ල හරහා නොගිහිල්ලා අපිට එතෙන්දිත් ඒගොල්ලොන්ට විරුද්ධ වෙන්න වෙනවා IMF ක්‍රියාදාමයට. ඒ වගේම කොහොම වුණත් ඊයේ ජනාධිපතිතුමාගේ IMF අඳෝනාවේදී දූෂණ විරෝධී කතාවක් පනතක් ගැන මෙතන කතා කරා. මේ රටේ තියෙන නීති රීති වලින් හොඳටම ඇති මේ රටේ හොරු අල්ලන්න සල්ලි හොරකම් කරන උන් හිරේ දාන්න ඔය පනතක් ගේනවා කියලා ජනාධිපතිතුමා ආපහු එක එක කතා කියන්නේ හොරුන් එක්ක ඉඳගෙනම රට හොරකම් කරපු උන් එක්ක ඉඳගෙනම උන්ගේ මැද්ද ඉඳන් උන් අපුඩු ගහනකොට කියනවා දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා. ජනාධිපතිතුමා ඔය සුන්දර ලොසින්ජර කතා කියන එක දැන්වත් නවත්තලා මේ රටේ තියෙන අර්බුදයේ බරපතලකම තේරුම් ගන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ අඳෝනාවේදී කිව්වා 2048 දී මේ රට දියුණු කරනවා කිව්වා. එතකොට ඒ රට දියුණු වෙනකොට මීට කලින් මෙතුමා 6 පාරක් අගමැති වෙලා හිටියා. අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ හිටියා. එතකොට ආපු නැති මොලයක් දැන් මෙතුමාට පහළ වෙලා. එතකොට මේ රට දියුණු වෙනකොට එතුමාත් මාත් දෙන්නව ජීවතුන් අතරත් නැහැ. ලබනාත්මේ කරන දෙයක් ගැන කොහෙත් මම හිතන්නේ මේතුමා මේ හීන දකින්නේ. මම ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ ගරු ජනාධිපතිතුමෝ ඔල්මොරන්දන් කතා කියලා මේ රටේ තරුණව රවට්ටපු කාලේ ඉවරයි. ඒකේ ප්‍රතිඵල අපි දැක්කා ගාලු මෝදර ඉඳලා රට පුරාවටම. දැන්වත් ඔබතුමා පාඩමක් කියගෙන ගන්න බොරුවෙන් කාලේ ගෙවන්න ලෑස්ති වෙන්න එපා. කොහොම වුණත් ජනතාවට ජීවත් වෙන්න බෑ. තුන් වෙලා කන්න බෑ. දරුවෝ බඩගින්නේ. තෙල් ගෑස් පෝලිං නැති වුණා කියලා සමහරු කියනවා රනිල් රට හදනවා කියලා. තෙල් තිබුණා රුපියල් 1500 තුන ගෑස් එක 5000ට නැග්ගලා ඊට පස්සේ 3500ට බැස්සුවම රට හදනවා කියන්න බලුවන්ද? ඩීසල් ලීටර 134 තිබිලා රුපියල් 500ට වැඩි කරලා ඊට පස්සේ 350ට බැස්සුවම රට හදනවා කියනවා කියන්න බලුවන්ද? මෙතෙන්දිත් කරන්නේ තනිකරම බොරුවක් ජනතාව රැවටීම පමණයි. දුප්පතුන්ට විදුලි බිල ගෙවා ගන්න බෑ. විදුලි බිල වැඩි වුණා 250කින් රුපියල් 2000යි බිල ගෙවමිනියා දැන් 6000ක් ගෙවන්න ඕනේ. ලක්ෂ 5ක් පඩි ගන්න ඉංජිනේරුවේ දොස්තර කෙනෙක් වුණත් අඩු ගානේ ලක්ෂ 2ක හවුසින් ලෝන් එකක් ගෙවන්න තියෙනවා. ලක්ෂ 2ක ෆිනෑන්ස් එකක් ගෙවන්න තියෙනවා. මේ විදියට බදු ගැහුවම මේ මිනිසුන්ට පාරට බහින සිද්ධ වෙනවා. දරුවෙක් වාහනේ කරගෙන යන්න බෑ. ඒගොල්ල රට දාලා යනවා. එකන්ද මේ ක්‍රමවේදය මේ රටේ කිසිම කෙනෙකුට ඔළුව උස්සන්න බැරි ඊටාම මෝඩ නූගත් අඳුරේ යතගාන ක්‍රමවේදයක් හැටියටයි මට නම් පේන්නේ. ජනතාව සල්ලි නැති නිසා මේ කාලේ ජනතාවට සල්ලි නැති නිසා විශාල ව්‍යාපාර වෙහිලා. විශාල කඩසාප්පු රෙදිපිලි සංකීර්ණ ගෘහපකරණ සංකීර්ණ ඒවට ජනතාව ආවට ගියාට බඩු ගන්නේ නැහැ. එකන්ද ඒ වගේ සේවකයන්ට විරකියාව ඇති වෙලා සේවක එළියට දාන්න වෙලා රට වහන්න සිද්ධ වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ විඳිතයන්ට සාධාරණ ඉෂ්ට වුණ නැහැ. සාරා පුලස්තිනීගේ DNA ගැන එක එක මතකයේ කිය බොරු කිය කියම මේ වැඩේ හැමදාම ඇදගෙන යනවා. ඒ කවදාවත් සාධාරණ ඉෂ්ට කරේ නැහැ. අර ඉස්සරහා පේලි වාඩි වෙලා හිටු මිනිහා මේ බෝම්බ ගියාම සිංගප්පූරුවේ ඇඳයට රැංගිලා හිටියේ. මේ අටහමාරට බෝම්බ ගියාම කාමරේ දොර අගුල දාගෙන රෑ 8:00 ඇදයට රැංගගෙන හිටියා. ගුවන් යාන දෙකක් ලංකාවට ආවා. ඒ වගේ සීට් තිබුණ නැහැ කියලා පාර්ලිමේන්තු කාර්ය සභාවට ඇවිල්ලා බොරු කිව්වා. එකක තිබුණා සීට් 13ක්, අනිත් එකේ තිබුණා රෑ 12ට අවුල් එකේ තිබුණා සීට් 4ක්. ඒකකවත් එන්නේ නැතුව සිංගප්පූරු එයාලින්ස්ල ආවා. රටේ ප්‍රශ්න ඔක්කොම විවරණා. ඒකට මේ වගේ බොරුකාරයෙක් ඉඳලා තමයි ඊට පස්සේ මෙතන ඇවිල්ලා කියනවා මගේ බඩවැල් එළියට ආවලු. එහෙම කියනකොට එහා පැත්තේ ඉන්න කිනා වෙනවා. සෙබලෙක්ගේ හමුදාපති කෙනෙක්ගේ බෝම්බයකට අහුවෙලා බඩවැල් කැඩුනා කිව්වම ඒකට අපුඩි ගහනවා. ඒකෙන්ම තේරෙනවා මේ පැත්තේ වාඩි වෙලා ඉන්නේ මොන జాතියේ මිනිස්සුන්ද, රට ගැන කැක්කුමක් තියනවද, රණයුරුවෙක් ගැන කැක්කුමක් තියනවද කියලා. එතකොට ඊළඟට අපි දකිනවා ප්‍රතිදස්ත පන්ත කියලා නියොඩ බියගුළු පන්තක් ගේන්න හදනවා. මේ ගෙනල්ල වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එකේ කටවල් වහන්න හදනවා. දොස්තරවරු ගුරුවරු හිරේ දාන්න පාර කපන්න හදනවා. එක්ස්ප්‍රස් පර්ල් නැව කියන එකෙන් හොරගම් කරා ඩොලර් මිලියන් 250ක් ගැහුවා. රටේ ඉන්න මූදු සම්පත සම්බුදු සම්පත විනාශ වෙලා මාළුව කැස්බෑව කකුළු ඔක්කොම මැරලා තියෙද්දිත් ඒ ලැබෙන සහනාධාරයත් හොරගම් කරා. අනිවාර්යයෙන් මේක පිටිපස්සේ රාජපක්ෂලා ඉන්නවා. සුනාමියෙන් හොරගම් කර රාජපක්ෂලා මේක කරේ නැහැ කියලා අපිට කීයකටවත් හිතන්න බෑ. ඊළඟට අපි මේක ගැන නඩුවක් දාන අවුරුදු දෙකක් ගිය එකෙන්ම මේක රාජපක්ෂලගේ වැඩක් කියලා අපට විශ්වාසයි. මේ රටේ මේ වෙනකොටත් ජනතාවට යුක්තිය නැහැ. මේ රටේ සදාචාරය නැහැ. මේ රටේ ගෞරවය නැහැ. යුක්තිය පසදලීමේ ක්‍රියාදාමය ගැන අපට විශ්වාසයක් නැහැ. ඒ වගේම අපට සැකයක් තියෙනවා. මේ කාලේ අපි දකිනවා දේශබන්දු තෙන්නකෝන් එක පැත්තකින් නීතිපති කියනවා එයා හිරේ දාන්න කියලා. අනිත් පැත්තෙන් උසාවියේ කියනවා එයාට නිදි හිරේ දාන්න එපා කියලා. මේ වගේම අපට පේනවා මේ රටේ නීතිය යුක්තිය පසුතලිය මාදී හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා. ස්වාධීන කොමිසම් වල අභිමානය ගිහිල්ලා ඒ කොමිසම් වල සභාපතිවරු යමක් කරන්න හදනවා නම් ඒක ඉන්න සමාජිකයෝ උන් කඩේලන්න පටන් ගන්න ආණ්ඩුවට. අපි දැක්ක මහජන උපයෝගිතා කොමිසම එක වුණා, මැතිවරණ කොමිසම එක වුණා, මානව හිමිකම් කොමිසම එක වුණා. මේ සියලුම දේට මම අවසන් කරනවා. මේ සියලුම දේට එකම පියවර තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න, පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න, ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්න, ඒ වගේම ජනතා නියෝජිතයෝ නිවැරදි මාර්ගයට ගන්න. අනිවාර්යම මේ රට දූෂිත දේශපාලනඥයන්ගෙන්, දූෂිත දේශපාලන සංස්කෘතියෙන්, ඒ වගේම දූෂිත රජයේ සේවකයන්ගෙන්, ඒ වගේම දූෂිත අනිකුත් සියලු ප්‍රමාද ජාවාරංකාරයන්ගෙන් මේ රට බේරා ගන්න ඕනේ. ඒ නිසා ජනතා අරගලයක් මේ රටේ එන්න ඕනේ. අවසාන වශයෙන් කැහුටුවන්සට මම කියන්න ඕනේ, පොත්ලේලිය හමුදාපතිවරුන්ට මඩ ගහන්න එපා. මටත් මඩ ගහලා තියෙනවා. ඔය පුද්දලේ අපි හමුදාපති පුටුවලින් ඉන්නකොට අපේ සේප්පුලව කෑවා. ශෛන්ද සිල්ලාගේ පස්සලේ කකා පස්සෙන් ගියා. දැන් පොතක් ගහලා කියනවා ජෙනරල් ෆොන්
සේකා
ෆීල් මාෂලුයි කැහුටුවන්ස කියනවා.
He will give 4 minutes to you, Mr. Chaminda Vijayasiri.
ගොවි ස්තුති. දැන් මේ පුද්දලයා කියනවා පොතක් කියලා ඉවරලා අපි ආණ්ඩු පෙරලන්න හැදුවලු, කුමන්ත්‍රණයක් කරාලු, ශෛන්ද සිල්ලායි මායිලු එක් කරේ. මට දැන් මතක් වෙනවා එහෙම කියනකොට. ඊට අමතරව ගෝඨාභයට මඩ ගහනවා, රනිල්ව උස්සලා තියන්න හදනවා, රනිල් අඳන්න හදනවා. ඔය කැහුටු වංශය ආපහු හදන්න ව්‍යාග්‍ර පෙත්තක්ද ගොඩ ගහලා මේ පැත්තට පැනලා ඇමතිකමක් ගන්න තමයි හොදාගලන්නේ. මට මතක් වෙනවා ඒ කාලේ ඔය කැහුටු වංශ මං හමුදාපති කාලේ මට කෝල්ස් දෙනවා. මීලා කියනවා හමුදාපතිතුමා කතා කරන්න පුළුවන්ද? එතකොට මං අහනවා කවුද කතා කරන්නේ? මම මේ කැහුටු වංශ කතා කරන්නේ. එතකොට මං කියනවා ඌව කියන්න මොකද ප්‍රශ්නේ? නෑ මං පස්සේ කෝල් එකක් දෙන්නද හමුදාපතිතුමා කියලා අහනවා අපව. නෑ අයිසේ කියනවා ප්‍රශ්නේ. ඉතින් නෑ මං හෙට කතා කරන්නම්කෝ බුදුමාල කරදර නම්. ඒ වගේ අපේ සරෙප්පුල යකා ඔබ එකෙක් මේ දවස්වල පොත් ගහ ගහ හතර වටේට මඩ ගහන්න යනවා. මේවා ඉතා පිළිකුල් සහගත වැඩ. මේ වගේ මිනිස්සුන්ට නැවතත් රට බාර නොදෙන්න මේ රටේ ජනතාව පරිස්සම් වෙන්න ඕනේ. අවසාන වශයෙන් තරුණයව මර්ධනය කිරීම නවත්තන්න ඕනේ. මේ රටේ ජනාධිපති එක එක නීති ගෙනෙල්ලා එක එක ආකාරයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝන්ගෙන් පිළිගන්නවා. අරගලය මර්ධනය කරාට හරියන්නේ නැහැ ජනාධිපතිතුමා. මේ රටේ සියලුම ජනතාවගේ හිතේ, පපුවේ, බඩේ, බොක්කේ, මොලේ හැමතැනම මේ අරගලය දැන් තියෙනවා. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. මෙතෙන්ට ඇවිල්ලා බයිල් කිව්වට, මෙතෙන්ට ඇවිල්ලා එක එක දේවල් කිව්වට ජනතාවගේ ආශ්‍රය ඉල්ලනවා. IMF කරන්න ණය ගන්න ආශ්‍රය ඉල්ලනවා. විපක්ෂ ණයකට මඩ ගහනවා, අපට මඩ ගහනවා. පාහර වැඩ කරලා, හොරකම් කරලා, අල්ල සරගෙන සමස්ත දේශපාලන සංස්කෘතිය විනාශ කරලා, ජනතාව බඩගින්න තියලා එහෙම කරලා මේ රට විනාශ කරන මේ පිරිසට නැවතත් රවටෙන්න එපා කියලා අපි ඉතා ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි නැවතත් අනිවාර්යයෙන්ම මේ වැරදි නිවැරදි කරනවා. මේවා නිවැරදි කරන්න අපට අලුත් පණක් ගේන්න ඕනේ නැහැ. අපි දන්නවා මේක කරන හැටි. මේ හොර කැල අපි අනිවාර්යයෙන්ම හිරේ දානවා දානවා දානවාමයි. මුන්ට මේ වගේ ගැළවිලා යන්න අපි ඉඩ තියන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ රටට හොද දේශපාලන සංස්කෘතියක් ගේනවා. මේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරනවා. දුප්පත්තු බඩගින්න තියෙන කාලේ අපි නැති කරනවා. ක්‍රමානුකූලව ආර්ථික සංවර්ධනය ගොඩනගනවා. කෘෂිකර්මය ගොඩනගනවා. ධීවරයට ශක්තියක් දෙනවා. මේ රටේ ව්‍යාපාරිකයෝ අපි ආරක්ෂා කරනවා. රටේ ජනතාව පණ වගේ බලා ගන්නවා කියමින් මම කතා අවසන් කරනවා. ජය වේවා.
ස්තුතියි.